ගරු සුනිල් හඳුනෙත්ති මැතිතුමා, ඔබතුමාට විනාඩි 45ක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයත් ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශයත් අද සාකච්ඡා කරන වෙලාවේදී මම මුලින්ම විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන වශයෙන්ම අපේ ශ්‍රී ලාංකිකයෝ වැඩි ප්‍රමාණයක් රැකියාව යෙදෙන ඉතාලියේ නාපෝලි නගරේ, නාපෝලිවල විශේෂ ඉල්ලීමක් තියෙන ඒ අයගේ, මොකද මේ ඒ තානාපති කාර්යාලයේ කටයුතු කරගන්න නාපෝලි නගරය අයටත් එන්න සිද්ධ වෙලා තියෙන්නේ රෝමේට. දෙක අති දුෂ්කර කටයුතු. මොකද නාපෝලිවල රැකියා කරන බොහෝ දෙනෙක් අති දුෂ්කර රැකියාවල් කරන්නේ. ඒගොල්ලොන්ට නිවාඩු ගැනීමේ අපහසුතාවයන් තියෙනවා. ඒතර නිවාඩු දිනය ඉරිදා දිනය ගත්තොත් තානාපති කාර්යාලයේත් නිවාඩු දිනය. ඉතින් ඒ අයට වෙනම අමතර නිවාඩු අරගෙන තමයි රෝමේට එන්න වෙන්නේ. ඒ නිසා මේ කොන්සියුල කාර්යාලයක් නාපෝලිවල ආරම්භ කරන්න කියලා. මොකද 10,000කට වැඩිය පිරිසක් නාපෝලිවලත් රැකියාවවල යෙදෙනවා. මොකද ඒ අය විශේෂයෙන්ම අති දුෂ්කර රැකියාවවල යෙදෙන නිසාම තමයි මේ ඉල්ලීම තියෙන්නේ. එහෙනම් මම හිතනවා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඒ කාරණාව සම්බන්ධයෙන්. ඒ කාර්යාලයක් ආරම්භ කිරීම අමාරු කටයුත්තකුත් නෙමෙයි. ඒක ඕකේ, බොහොම ස්තුතියි. ඒලාගේම හොංකොන් වල ගත්තත් අපි දන්නවා හොංකොන් වල අපේ 2500ක් විතර පිරිසක් ඉන්නවා. නමුත් තානාපති කාර්යාලයක් නැහැ. ඒතර හොංකොන් වල ගැටලුව තියෙන්නේ AI කටයුතු කරගන්න වෙලා තියෙන්නේ චීන නියෝජිතයින් එක්ක. චීනෙන් පත් කරලා ඉන්න එහා කෙළවරට ගිහිල්ලා ඒ කටයුතු කරගන්න වෙන්නේ. ඒක ටිකක් භාෂාමය ගැටලුකුත් තියෙනවා. අපහසුතාවයන් සැලකිලි ප්‍රමාණයක් තියෙනවා. 2500ක් විතර පිරිසක් ඉන්නවා. හොංකොන් වලත් මේ ඉල්ලීම තියෙන කාරණාවක්. අඩු තරම් දැනට අර හොංකොන් වල ශ්‍රී ලාංකික කාලයක් තිස්සේ ඉන්න කීප දෙනෙක් තමයි ඒ අයට උදව් කරන්නේ මේ ලියකියවිලි සකස් කර ගැනීම හුඟක් කටයුතු වලට. නමුත් ඊට වඩා අපේ නිලධාරි මහත්මයෙක් හරි ඒකාබද්ධ කරනවා නම් හොඳයි කියන අදහස තමයි තියෙන්නේ. විශේෂයෙන්ම හොංකොන් වල අපිට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට එවනවා. නමුත් ගරු ඇමතුමනි, හොංකොන් වල අපේ බැංකු ශාඛාවක්වත් නැහැ. දැන් අපේ රටේ හොංකොන් චැන්හයි බෑන්ක් එක තිබ්බට හොංකොන් වල රැකියා කරන අයට අපට මුදල් එවන්න ක්‍රමයක් නැහැ. ඒගොල්ලෝ අර සාමාන්‍ය වෙනස් ක්‍රම වලින් තමයි ලංකාවට මුදල් එවන්නේ. ඒ ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි ප්‍රවාහන අමාත්‍යාංශයේ යටතේ කරුණු කිහිපයක් මම කියන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මම දන්නවා ප්‍රවාහන අමාත්‍යාංශයේ ගමනාගමන මණ්ඩලයේ අපේ රටේ ඇතරම තිබිච්ච තත්ත්වයට වඩා අද ගොඩක් වෙනස් තත්ත්වයක් තියෙනවා. ඒ ගැන ඔබතුමාටත් විශේෂයෙන්ම ගරු සභාපතිතුමාටත් අගය කිරීමක් තියෙනවා අපේ. මොකද හේතුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලදී වුණත් වෘත්තීය සමිතිත් එක්කත් සාකච්ඡා කරමින් අපේ නියෝජ්‍යමත්තුමත් ඕනෑම වෙලාවක ඇහුම්කන් දෙනවා. ඒක ගැන අපිට ඇගීමක් තියෙනවා. ඉතින් ඉල්ලීමක් තියෙනවා විශේෂයෙන්ම 1991 මේ ජනතාකරණයේ වැඩසටහන හදන වෙලාවේදී සේවකයින්ටත් කොටස් ලබා දීමක් කළා. ජනතාකරණයේ වැඩසටහන යටතේ කරදී තමයි සේවකයින්ට අත් මේකේ කොටස් හිමිකාරීත්වයක් ලබා දීපු එක. නමුත් දැන් කවදාවත් ඒ හිමිකාරීත්වයට අදාළව දැන් ඒ කොටස් ගත්ත සේවකයෝ ගත්තොත් බොහෝ අය වයසට ගියපු අය පෙන්ෂන් ගිහිල්ලා සමහරු ජීවිතුන් අතරත් නැහැ. නමුත් ඒ අයට ඩිපෝ වලින් මේ වෙනතුරු ලාභාංශ ලබා දීමක් කළා නැහැ. ලාභාංශ සම්බන්ධ බෙදීමකදී ඒ ජනතාකරණය යටතේ කොටස් හිමිකාරීත්වය ලැබපු අයට එවැනි කිසිම ලාභාංශ ලබා දීමකට කටයුතු කළා නැහැ. ඉතින් ඔබතුමාට තියෙන මම හිතන්නේ ඒකට කැබිනට් තීරණයක් ගන්න ඔබතුමා
සංදේශ ඉදිරිපත් කළ අවසාන.
බොහොම ස්තුතියි. මේ මොකද ඒක මිලියන 400ක් විතර යන්නේ, ලොකු මුද 491ක්. ඉතින් මම හිතනවා ඒක සේවකයන් වෙනුවෙන් ඒ ඉතිහාසයේදීට සාධාරණ ඉෂ්ට කිරීමක් වෙයි කියලා ඒ කාරණාව කැබිනට් සංදේශයට සීමා නොවි අපි බලාපොරොත්තු වෙනවා. ඔබතුමාලට ඒක ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් තියෙනවා නම් ඒක විශේෂ දෙයක්. විශේෂයෙන්ම නංග ඔබතුමාගේ අවධානය යොමු කරනවා ගරු එමුතුමනි, මේ මම පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ සභාපතිවරයා නිසාම අපි මේ 8 වෙනි පාර්ලිමේන්තුවේ මේ වාර්තා ඉදිරිපත් කළා. 4 වෙනි වාර්තාවේ තියෙනවා මේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව පිළිබඳව. මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද අපේ නියෝජ්‍යමත්තුමාත් කාර්ක සභාවේ සමාජික හැටියට කටයුතු කරන නිසාම විශේෂ කාරණා ගණනාවක් තියෙනවා මේ දැඩි අක්‍රමිකතාවයන් පිළිබඳ ඒ අවස්ථාවල සිද්ධ වෙච්ච. විශේෂයෙන්ම ඔබතුමා එක උදාහරණයක් ඔබට කියන්නම්. විදුමත් අනුමැතියකින් තොරව කොමිසම් සභාව විසින් සංවිධානය කරපු එක උත්සවයකට රුපියල් 81,27,785ක් වියදම් කළා තිබුණා. මෙතනදී ජාතික ගමනාගමන කොමිසම් සභාවට
ඔය කාරණා සියල්ලම අපේ ෆයිල් 1200 ගානක් දැනට FCID එකනුත් ඒ වගේම විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවෙනුත් ගිහිල්ලා ඒ අය එක ගැන පරීක්ෂණ පවත්වාගෙන යනවා. ඉතින් මේවා මේ මගේ කාලේ සිද්ධ වෙච්ච ඒවා නෙවෙයි කියන එකත් කියන්න ඕනි. ඉතින් ඒ නිසා අපේ කොමිසම් සභාවේ නිලධාරීන්ගේ වැඩි කාලයක් යොමු වෙන්නේ ඔය කියන පරණ ෆයිල් වල තියෙන දේවල්වලට උත්තර ලියන්න.
ඔව් මම හිතන්නේ දැන් අපි මේව හුඟක් සාකච්ඡා කරලා තියෙන කාරණා. ඒ නිසා නැවත නැවතත් ඔබතුමාලාට මේ නීත් අර බාලගිරි දෝෂයට ලක් කරන්න නැතුව මේ ඉතිහාසය සමහිත ඔබතුමාත් ඒ ආණ්ඩුවේ හිටපු නිසා ඔබතුමාට ඉතිහාසයට පිටුපාන බැරි වෙයි දන්නේ නැහැ. නමුත් මේක බාලගිරි දෝෂයට ලක් කරන්න නැතුව මේ නිලධාරීන් සාරි කවුරු හරි මේ දේශපාලන අධිකාරී හරි ඒ වෙලාවේ ගත්ත තීන්දුව తీරන ගත්තේ මොන පදනමින්ද කියලාවත් අඩුතරමේ අවසාන විනිශ්චයක් ඉවර කරන්න ඕන. දැන් ඔබතුමාලා එක පැත්තකින් කියනවා මහා අධිකරණ පිහිටවනෝ අධිකරණ ක්‍රියාවලිය වේගවත් කරනෝ දැන් හිටපු අධිකරණ මුතුමත් ඉවත් කරා. මොකද මේ ක්‍රියාවලියට එතුමා හෙමින් වැඩ කරන්න කියලා මම හිතන්නේ ඒක නිසාම දැන් ඔබතුමාලට අභියෝගයක් තියෙනවා. එහෙමනම් වේගවත් වැඩ කරන්න.
ඒ ආයතන වලින් කරුණු ලබන පරීක්ෂණ වලට අපි සම්පිට අපේ අමාත්‍යාංශයත් කොමිසම් සභාවත් සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ අයට තමයි පරීක්ෂණයක් කරලා ඒ අයට දඩුවම් දෙන්න පුළුවන් වෙන්නේ. ඒ අරෙන්ද අපිට ඒ පිළිබඳව දඩුවම් දීමේ ක්‍රමවේදයක් නැහැ.
නමුත් ගරු ඇමතුමා ඔබතුමා දන්නවා මම හිතන්නේ අපිට මටත් වඩා අපිට වඩා ඔබතුමාට පුතහස්ත අධ්‍යක්ීම් තියෙන ඇමතිවරයෙක් හැටියට ඉතිහාසයක් තියෙනවා. අවශ්‍ය නම් අමාත්‍යාංශ මට්ටමෙනුත් පරීක්ෂණ පවත්වලා රටේ තියෙන අධිකරණ පද්ධතියට යොමු කරන්න පුළුවන්. මොකද FCID එක හරි විශේෂ ජනාධිපති විමර්ශන ඒකකේ හරි ආවේ නැත්නම් ඔබතුමාලා මොකද කරන්නේ? මොකද FCID එක නැති කියලා අපිට එවැනි ආයතනයක් යාන්ත්‍රණයක් නැහැ කියලා එහෙමනම් නිකන් ඉන්නේ නැහනේ. අවශ්‍ය නම් රකින් නැත්නම් දඬුවම් දෙන්න ඕන නම් එහෙම නැත්නම් ඒ අයගෙන් ඒ වෙච්ච පාඩු ඉතිහාසය අය කරගන්න ඕන නම් නීතිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයක් තියෙනනේ. ලංකාවේ FCID එක බිහි වුණේ මෑතකදී. හැබැයි අපි දන්නවා මීට කලින් ආණ්ඩු මාරු වෙනකොට CTB එකේ වෙන්න පුළුවන් සමහර නිලධාරීන් මාරු වෙලා තියෙනවා. ආණ්ඩු මාරු වෙනකොට සමහර නිලධාරීන් වැරදි වැඩ කරපු අය සේවයට ආවේ නැති කාලයක් උත් තියෙනවා. එයා එන්නේ නැතුවම ගෙදර නැතරලා තියෙනවා. හැබැයි ඊට පස්සේ ගිහිල්ලා ඉවරලා නඩු පවරන්න පුළුවන් අය කරගන්න පුළුවන් රටේ ක්‍රියාවලියක් නීති පද්ධතියක් තියෙනවා. දැන් අර අපි කෝකඩත් ගල විද්‍යාවට කියන උත්තරයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා තමයි අතට අපි මේ කාර්ක සභාවෙදිත් අපි සාකච්ඡා කරෙත් මේ කාර්ක සභාවේ ඉන්න මන්ත්‍රීතුමාලා දන්නවා අපි කිව්වේ ඒක FCID එකේ කටයුතු FCID එක කරයි. හැබැයි අමාත්‍යංශ මට්ටමින් අමාත්‍යංශ හැටියට ගත යුතු ක්‍රියා මාර්ග තියෙනවා. අමාත්‍යංශ මට්ටමින් ෆයිල් ටික ගෙහින් ලියලා කොහේ හරි තැනක බාර දෙන එක නෙමෙයි අමාත්‍යංශ වලටත් වගකීමක් තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන් ඔබතුමාට කියනවා ඒ ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා. මොකද ඒක උත්තරයක් හැටියට පිළිගන්න බැරි නිසා තමයි අපි ඒ විකාරණාව අවධාරණය කරන්නේ. විශේෂයෙන් කරුණු ගණනාවක්ම තියෙනවා. හිටපු රේණුක පෙරේරා ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිතුමා වාහනයක් ගත්ත ආකාරය පිළිබඳව පාසල් බෑග් ගෙනි ලබා දීපු ආකාරය පිළිබඳව ආදිවාසීන් දේශපාලනය කරලා තියෙනවා. ඒකයි තියෙන්නේ තනි වචනෙන් ගත්තොත්. ඒ ආයතන දේශපාලනීකරණය වෙච්ච ප්‍රමාණය ඉතිහාසයේ මේ පැහැදිලි මේ සාක්ෂි වලින් පේන්නේ.
දැන් එතුමා සභාපති වශයෙන් ඉඳලා දැන් සභාපතිකමෙන් අත්හැරලා දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතන ඉන්න නිලධාරියෙකුට නම් අපිට යම් පරීක්ෂණයක් පවත්වන්න පුළුවන්. එහිම ගිය කෙනෙක් පිළිබඳව මන්ත්‍රීතුමා අපිට පරීක්ෂණයක් කරලා දඬුවම් දීමේ ක්‍රමවේදයක් නැහැ. ඒකට තමයි බ්‍රයිබරි කමිෂන් එක FCID එක තියෙන්නේ. ඉතින් ඒ තැන් වලින් කරන පරීක්ෂණ වලට අපි අවශ්‍ය සහයෝගය ලබා දෙනවා.
ප්‍රශ්නේ තියෙන්නේ මේකයි ගරු එමුතුමනි. දැන් එහෙම කිව්වම ඉන්න අයටත් උත්තරයක් හැදෙනවා. අපිත් මොන හරි වැරදි කරලා අපට ජීවිතින් මේ ජාතියෙන් ගැලවෙන්න පුළුවන්ද කියලා මං හිතන දැන්ගින සභාපතිතුමාට නෙමෙයි ඕන කෙනෙකුට ඔබතුමාලා හදන පොදු සූත්‍රයේ බවට ඒක පත් කර පත් වෙන. එහෙම වෙන්න එපා. එහෙම වෙන්න දෙන්න එපා. එහෙම වුණොත්ින් මේ ආයතන පද්ධතිය සම්පූර්ණ බිඳ වැටෙනවා කඩාගෙන වැටෙනවා කියන එක තමයි කෙටියෙන් හරි මට කියන්න තියෙන්නේ. ඊළඟට දුම්රිය දෙපාර්තමේන්තුව පිළිබඳව මීට කලිනුත් සාකච්ඡාවක් කෙරුණා. නමුත් මේ කාරණාව ටිකක් විශේෂ කාරණාවක් නිසා මම ඔබතුමාගේ අවධානයත් මේ ගරු සභාවේ අවධානයත් නැවත යොමු කරනවා. මේ දුම්රිය දෙපාර්තමේන්තුව තුල කෞතුකාගාරයක් පවත්වාගෙන යන්න රේල්වේ මියුසියම් ගැරන්ටි ලිමිටඩ් කියන නමින් සමාගමක් ලියාපදිංචි කළ තියෙනවා. ඒ සමාගම හදලා තියෙන්නේ සමාගම් පනත යටතේ. පළවෙනිම ප්‍රශ්නේ තියෙන මෙන්න මේ සමාගම් පනත යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවට සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය තුල අමාත්‍ය මණ්ඩල තීරණයක් හරි අරගෙන තියෙනවද? එක. ඊළඟට මේ අමාත්‍ය මණ්ඩල තීරණයක් අරන් තියෙනවා නම් හෝ අරගෙන නැතුව එවැනි සමාගමක් ස්ථාපිත කිරීම කරලා තියෙන ආකාරය කොහොමද? මොකද අපි දන්න තොරතුරු අනුව තියෙන්නේ මේක මහජන බැංකුව මර්චන් බැංකුව පීපල්ස් ලීසින් සමාගම මිලියන 300ක් මුදල් යොදවලා හදාපු සමාගමක්. ඒතර මේ සමාගමේ බැංකු ගිණුම් අංකයක් තියෙනවා මහජන බැංකුවේම. ඒ ගිණුමේ මේ මුදල් කොටසක් තැන්පත් කරලා තියෙනවා. ඒ තැන්පත් කරපු ගිණුමේ අයිතිකරුවන් හැටියට ඉන්නේ එච් ප්‍රනාන්දු සහ BBRP ගුණවර්ධන කියන අය. මේ එච් ප්‍රනාන්දු කියලා කියන්නේ දැනට මහජන බැංකුවේ ඉන්න සභාපතිතුමා. හේම් සිරිපෙනන් ගුණවර්ධන කියලා කියන්නේ ඒ මහජන බැංකුවේම ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරේ. එතකොට එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් එහෙම සමාගමක් හදලා ගිණුමක් ඒ සමාගමේ සභාපතිවරයාට, ඒ කියන්නේ මහජන බැංකුවේ සභාපතිතුමාට පවත්වගෙන යන්න පුළුවන්ද දුම්රිය දෙපාර්තමේන්තුවට දාලා? මොකද දැන් මේ සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා රට පුරාම දෙපාර්තමේන්තු තියෙනවා ගරු සභාපතිතුමනි. හැබැයි දෙපාර්තමේන්තු වලින් ගලවලා දැන් දෙපාර්තමේන්තු වලටත් බෝ වෙලා තියෙනවා මේ පෞද්ගලික සමාගම් හදන ක්‍රියාවලිය. මේක විදුලි බල මණ්ඩලයේ තමයි කලින් තිබුණේ. විදුලි බල මණ්ඩලයේ මණ්ඩල හැටියට සංස්ථා හැටියට තියෙන දේ අද මේ දෙපාර්තමේන්තු හැටියටත් පවත්වාගෙන යන පුළුවන්කම තියෙනවද? ඒකට මොන අවසරයක්ද තියෙන්නේ? මේක එකපැත්තකින් අපිට හොයාගන්න වෙනවා මහජන බැංකුව පැත්තෙනුත් මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය තුල තීරණයක් අරගෙන එවැනි සමාගමක් ස්ථාපිත කිරීමේ බලයක් මහජන බැංකුවේ සභාපතිතුමාට දීලා තියෙනවද? එතකොට මේ ගිණුමේ මුදල් පවත්වාගෙන යන්නේ ඒ ගිණුම පරිහරණය කරන්නේ මහජන බැංකුව වෙනුවෙන්ද? එහෙම නැත්නම් සභාපතිතුමා එච් ප්‍රනාන්දු හැටියටද? එතකොට ඒක දුම්රිය දෙපාර්තමේන්තුව හැටියට ඔබතුමාගේ පැත්තෙන් ඇත්තටම අපිට පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය දුම්රිය දෙපාර්තමේන්තුව මොන පදනමක් මත මෙවැනි සමාගමක් ස්ථාපිත කරලා තියෙනවද? ඒකට දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන නීතිමය තත්ත්වය මොකක්ද? ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයෙන් හරි ලබාගත් අවසරයක් තියෙනවද කියන එක. ඊළඟට වැදගත් දේ තමයි දුම්රිය දෙපාර්තමේන්තුව අයිතිම වෙයිරෝස් කියන වෙස්රෝයි කියන මේ විශේෂ සුභෝගවර්ගී දුම්රිය ධාවනය කරන සමාගමත් JF Tours and Travels ලංකා සමාගම ඒකත් මේ අයිතිකරුවන් හොයාගෙන යනකොට ඒ ඉන්නේ මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු සහ ඔහුගේම පවුලේ ඥාති. එතකොට අතරම ගත්තොත් මේක දැන් එතකොට අපිට තේරෙනවා ගරු සභාපතිතුමනි මේක මහජන බැංකුවෙනුත් එහා ගියපු එකක්. මහජන බැංකුව හැටියට කටයුතු කළා නෙමෙයි. මහජන බැංකුව හැටියට කටයුතු කරලා නම් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක කෞතුකාගාරයක් ඉදි කරන්න මහජන බැංකුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වෙලා සමාගමක් ස්ථාපිත කරලා වෙන්න පුළුවන් කියලා. හැබැයි දැන් දුම්රිය දෙපාර්තමේන්තුවේම සුඛෝභෝගී දුම්රිය සේවයක් පවත්වාගෙන යන්න ගිවිසුමක් අත්සන් කරලා තියෙන JF Tours කියන ඒ ට්‍රැවල් ලංකා සමාගමත් අර හේම්සිරි ප්‍රනාන්දු මහත්තයාගේම අයිතිකාරීත්වයේ සහිත තියෙනකොට අපට හිතෙන සාධාරණ සැකය බැහැර කරන්න බෑ. මොකද්ද මේ ඒ හේම්සිරි ප්‍රනාන්දු මහත්මයාම දුම්රිය දෙපාර්තමේන්තුව තුල ඔබතුමාට වැඩි තැනකින් අරක් අරගෙන ඉන්නවද කියලා. මේක තමයි තියෙන මූලික කාරණා. ඊළඟට තියෙන ප්‍රශ්න තමයි අර විගණන විමසුමට අනුව ඉගෙන කාදිපත්තුමා ඉදිරිපත් කරපු ඒ කොටුව දුම්රිය ස්ථානයේ රේල් ටුවර්ස් 9 පවත්වාගෙන යන දෙපාර්තමේන්තුවට අයිති කාර්යාල වෙනුවෙන් ගෙවිය යුතු මුදල් මේ වෙනකොට මෙයයි ගෙවල නැහැ. මං රේල් ටුවර්ස් හැටියට ඒ ආයතනය පවත්තගෙන යන හිග දාවන ගාස්තු තියෙනවා, හිග අලුත් වැඩියා ගාස්තු තියෙනවා, ගිවිසුම් නැමැති කාලයට ගෙවන්න ඕන ගාස්තු තියෙනවා, පාරිභෝගික මිලදර්ශක අනුව ගෙවිය යුතු ගාස්තු තියෙනවා, TI 515 රේල් කාර්යය දාවනේ ණය යුතු හිග මුදල තියෙනවා, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ රේල් ටුවර්ස් කාර්යාලයේ හිග මුදල් තියෙනවා 88 ලක්ෂයක්.
අන්තිතුමත් මේ ප්‍රශ්නය මතු කරා. ඊට පස්සේ මම අදාළ ලිපිගොනුව ගෙනල්ලා මගේ නිධාරික පරීක්ෂා කරලා බැලුවා. ඒ අවස්ථාවේදී ඔවුන්ගෙන් මිලියනයක් පමණ, මිලියන 10ක් පමණ මුදල් ගෙවන්න තියෙනවා. නමුත් ඒ අය ඒක 450,000 ගානේ ගෙවනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. නමුත් අපි ඒක නීතිපතිතුමාට යොමු කරලා තියෙනවා ඒක බාරගන්නද. නමුත් එතන ඒ මුදල් ප්‍රමාණ දෙක පිළිබඳව දෙගොල්ලෝ අතර යම් මතභේදයක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අපි නීතිපතිතුමාගෙන් උපදෙස් ඇරලා තියෙනවා මේ අවස්ථාවේදී අප ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. ඒ අනුව ඒ අයගෙන් මුදල් එන්න තියෙනවා නම් නීතිපතිතුමාගේ උපදෙස් අනුව ඒ සියල්ලම අය කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා.
ඊළඟට හොඳයි. දැන් නමුත් ඔබතුමා දන්නෝ තා පැහැදිලිව ඒ එවැනි සමාගමක් පෞද්ගලික ආයතනයක් එක තියෙනවා නම් ගිවිසුමක් ඇති. ඒ ගිවිසුම ප්‍රකාරව ඇති එකඟතාවයක් මෙන්න මේ කාලයක් ඇතුළත මේ හිඟ මුදල් තියෙනවා නම් ඒවා ගෙවන්න ඕන කියලා. එහෙම නැත්නම් ඒක ගිවිසුම් කඩ කිරීමක් බවට පත් වෙනවා. ඒ ගිවිසුම් කඩ කිරීමකට ඔබතුමාලට පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න.
ඔබතුමාට යොමු කරලා තියෙන්නේ.
ඊළඟට ඔබතුමාගේ අවධානය යොමු කරන විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ අවස්ථා ගණනාවකදී පහුගිය මහින්ද රාජපක්ෂ පාලනය තුලත් දින 100 රංජිත් මද්දුම් බණ්ඩාර අමාත්‍යතුමා කටයුතු කරන කාලය තුලත් බඳවගත්ත අනියම් ආදේශක තාවකාලික පදමින් බඳවගත්ත සේවකයෝ ඉන්නව 2000ක් විතර. නමුත් දැන් මේ වෙනකොට තනතුරු පුරප්පාඩු හැටියට අවුරුදු 4කට වැඩි කාලයක් ගෙවිලත් තනතුරු පුරප්පාඩු තියෙනවා කියලා අපිට වාර්තා වෙන ප්‍රමාණය 3000ක් පමණ. එතකොට මෙන්න මේ තියෙද්දිත් මේ සේවකයෝ සුදුසුකම් ලැබලා තියෙන අය. සුදුසුකම් පරීක්ෂා කරලා බලලා. ඒ අයගේ යම් ඒ බඳවා ගැනීමේ පදනම් සහ කාලය පරීක්ෂා කරලා බලලා ඒ අය ස්ථීර කරන්න බැරිද කියන ප්‍රශ්නේ. මොකද දැනටමත් දෛනික වැඩුප ලබන කාන්තා සේවිකාව ඉන්න 468ක්, ස්ථීර සේවිකාවෙන් ඉන්න 140ක්.
ඉතින් වැඩක් කරන්න බෑ දුම්රියට අදාළ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ.
ඒ අය මොකටද දැන් බඳවගෙන තියෙන්නේ?
ඒක ඉතින් බඳවගත්තා.
දැන් ගහන්න අපිට ඔබතුමාගේ
මම විශේෂ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරා. මේ විදිහට මේ කාන්තාවන් බඳවාගෙන දැන් කාන්තාවන්ට සිල්පර කොටන් උස්සන්න හරි ගල් දාන්න හරි ඒ කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපේ රේල්වේ නඩත්තු අංශයෙන් අපි ඉල්ලන්නේ ඒව කරන්න පුළුවන් අය ඕන කියලා. ඉතින් ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක්. ඒක නිසා මානුෂිකව කල්පනා කරලා මම කැබිනට් මණ්ඩලෙන් ඉල්ලා හිටියා මේ අයව වෙනත් අමාත්‍යාංශ වලට මාරු කරලා මෙතෙන්ට පිරිමි අය වෙනත් අමාත්‍යාංශයකින් හරි එවන්න. මට බඳව ගන්න උවමනාවක් නැහැ. එහෙම නැත්තම් පරිපාටිය අනුව බඳව ගන්න මට ඉඩ දෙන්න කියලා. ඇත්තෙන්ම මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ බඳව ගැනීම නිසා දැන් අපේ කාඩර් එක සම්පූර්ණයෙන්ම පිරිලා. ඒක නිසා අපිට භාණ්ඩාගාරයෙන් හරි කොහෙ ඉඩ දෙන්නේ අලුතෙන් බඳව ගන්නත්. ඉතින් ඒක නිසා පරිපාලනය පිළිබඳ ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙලා තියෙනවා.
හිටපු වෙල්ගම ඇමතුමත් ඉන්නවා. එතුමා කාන්තාවන් බඳවක තියෙන මොකොත් දන්නේ නැහැ බරවැඩට කියලා. සිල්වර කොටන් උස්සන්න පුළුවන් අය වදෝගත්තද ඇද්ද කියලා ඔබතුමා කියන්න කවුද?
දැන් අපි දැන් මේ ගමන ඡන්දෙටත් අපි කියලා තියෙනවා කාන්තාවන්ගේ දාන්න කියලා. ඉන්න අහන්න පොඩ්ඩක්. 140ක් 150ක් දාන්න කියලා දැන් මේ රටේ හැමතැනම මේ ආන්දෝලන යනවා. කාන්තාවන්ට නිසි තැන දෙන්න කියලා.
දැන් ඔබතුමා
අපි කරන වැඩම
නිසි තැන නෙවෙයි දීලා තියෙන්නේ. බර වැඩ දීලා තියෙන්නේ.
ඉන්න කියන්නේ. කාන්තාවන්ට ඒ වගේ නිසි තැනක් දෙන එකට ඔබතුමා විරුද්ධද නැද්ද?
නෑ. කාන්තාවන්ට නිසි තැන දෙන එකයි
ප්‍රශ්නයක් නෑ. කාන්තාවන්ට ඇයි බැරි? අපිට අපි වැඩ කරනවා වගේම කාන්තාවන්ටත් වැඩ කරන්න පුළුවන්. ඒගොල්ලන් කියලා කාන්තාව කියලා ඒ කාන්තාව ওই විදිහට මේ පාච්චල් කරන එක වැරදි.
හැබැයි මේ
කාන්තාවක් පුළුවන් නෑ. ඔබතුමා කෝච්චියට නම් කරුවා ඒක කාන්තාවගේ නම් වලින්.
කෝච්චි
හරි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම දැන් මේ අපි කියන්නේ ප්‍රශ්නේ මේකයි. යථාර්ථයේ තියෙනවා යථාර්ථයේ දැන් මම කියන්නේ යථාර්ථයේ දෛනික වැටුප් ලබන පදනමින් හෝ ඒක මන් දන්නේ නැහැ සිල්බර කොටන් උස්සන්න බාර පත්තිෙන් දුන්නද වෙන වැඩකට පත්තිෙන් දුන්නද කියලා. නමුත් කොහොම හරි යථාර්ථයේ කාන්තාවන්ට මේ පත්තියන් දීලා තියෙනවා. කාන්තා සේවිකාවන් දෛනික වැටුප් ලබන 468යි ස්ථිර සේවිකාවන් 140යි. ඉතින් ඇත්තටම ඒ අයට දැන් ඒ අයගේ අයිතිවාසිකමක් අපි මේ කතා කරන්නේ. දුන්න එක වැරදි වෙන්න පුළුවන්. දුන්න පදනම් වැරදි වෙන්න පුළුවන්. දුන්න කෙනා වැරදි වෙන්න පුළුවන්. දුන්නේ වෙල්ගම එමත්තුමා වෙන්න පුළුවන්. නමුත් දැන් වැඩේ තියෙන දීලා තියෙනවනේ. පත්ති කාන්තාවන්ට පත්ති දෙන එක නේ ප්‍රශ්නේ. මේ දීපු අයගේ සේවය ස්ථිර කරන එකයි. නැනේ මං අහන් මං ඔබතුමාත් එක්ක විවාදයකට පැටලෙන්නේ නැහැ.
ඒගොල්ලන්ටත් අපි වගේ වැඩ කරන්න පුළුවන්.
හරි හරි. මෙහෙම චෙක් කළාද දන්නේ දුන්නේ. චෙක් කළා දන්නේ
දුන්නේ.
ඊළඟට ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම ඊළඟට මම අවධානය යොමු කරනවා මගේ වේලාව තුලදී දැන් මාතර බෙලියත්ත දුම්රිය මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ඔබතුමාලා දීලා තියෙන චීන ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයට අපි මීට කලිනුත් මේක කතා කළා චීන සමාගමට මේ ව්‍යාපෘතියේ මාර්ගයේ දුර කිලෝමීටර් 26.75යි ව්‍යාපෘතියේ වියදම ඇමරිකන් ඩොලර් මිලියන් 278යි ව්‍යාපෘතියේ කාලය මාස 36යි ඉස්සර රජයෙන් දීලා තියෙන්නේ රජේ මොකක් වුණත් දැන් ප්‍රශ්නේ මං අහන්නේ ඒක නෙමෙයි දැන් මේ ගිවිසුම්ගත කාලය තුළ වැඩ අවසන් කරගන්න බැරි වුණාම ප්‍රමාද ගාස්තු අය කරන්න ඕන හැබැයි අපි දන්න තරමට මේ වෙනකතුරු ඒ සමාගමෙන් එවැනි ප්‍රමාද ගාස්තු අය කිරීමේ කටයුත්තකට ඔබතුමාලා ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ මේ ගිවිසුම ප්‍රකාරව නම් මේ 2016 ජූලි මාසේ වෙනකොට වැඩ අවසන් වෙන්න ඕනකම තිබුණේ දැන් විශාල කාලයක් දැන් මේක වැඩ අවසන් නොවී ඇදි ඇදි යනවා ඒ විතරක් නෙමෙයි මේ ගිවිසුම මේ සමාගමටම තමයි මේ සංඥා පද්ධතියින් සවි කිරීමේ කොන්ත්‍රාත්තුවත් ඔබතුමාලා බාර දීලා තියෙනවා ඒකට ව්‍යාපෘති වියදම ඇමරිකන් ඩොලර් මිලියන 18යි ආසන්න වශයෙන් රුපියල් මිලියන 2700ක් හැබැයි දුම්රිය ස්ථාන තියෙන්නේ 4යි ඔබතුමා දන්නවා වෙහෙර එන කැකන දුර දික්වැල්ල බෙලියත්ත මේක මේ මිලියන 2700 වෙනුවට මිලියන 200කින් මේ පද්ධතිය හදන්න පුළුවන් කියන එක දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු මහතුරුම කියනවා හැබැයි චීන සමාගමට මේක ඇත්තටම අසාධු ලේඛනයේ ඉන්න සමාගමක් මිලියන 2700කට මේ පද්ධතිය සවි කරන්න ඔබතුමාලා බාර දීලා තියෙනවා ඒක නිසා 2000 මිලියන 2500ක කෝටි 250ක විතර පාඩුවක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිද්ධ වෙනවා දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක ඇයි මෙහෙම කරන්නේ
අලින් ජයතිස්ස මන්ත්‍රීතුමා දීර්ඝ ප්‍රශ්නයක් මේ පාර්ලිමේන්තුවේදී ඇහුවා මම අදාළ ගිවිසුමුත් සමග ඒ පිළිබඳව ගන්නාලද කැබිනට් තීරණත් සමගම සම්පූර්ණ උත්තරයක් ඒකට ලබා දීලා තියෙනවා ඔබතුමාට ඕන නම් මම ඒක හැන්සාඩ් රෙෆරන්ස් එක දෙන්නම් ඒකේ සම්පූර්ණයෙන්ම ඒ ඊට පසුබිමුණු කාරණාත් හේතුවත් ඔක්කොම දීලා තියෙනවා මම ඕන නම් මගේ කතාව අවසානයේදී ඒක කෙටියෙන්
ඒක නෑ ඔබතුමාගේ මම අවධානය යොමු කරන්නේ මේකයි දැන් ඒ සමාගම ගිවිසුම කඩ කරලා තියෙන පදනම අරගෙන දැන් ගිවිසුමේ අවසාන අවස්ථක අවශ්‍ය කාලෙදි ලබා දෙන්නේ
වැඩේ ඉවර නෑනේ ඉවර වුණායින් පස්සේ අපි ඒ තියෙන ඩෙමරේජර්ස් ඒ තියෙන මේවා අය කරගෙන තමයි ඉතුරු මුදල් ගෙවන්නේ ඒක අතරමඟදී ගන්නෙ නැහනේ
නෑ නෑ මම කියන්නේ නැවත ඔබලමලට සමාලෝචනය කරන්න පුළුවන් නම් වැරදි ගිවිසුමක් නම් ඒක ඒක ඇතුලේ සංඥා පද්ධතිය දුන්න එක වැරදි කියලා පේනවනම්
වැරදි නෙවෙයි අලියා ඉන්නකොට හෙන්ඩුව නෑ වගේ මේක හදලා ඉවර වෙනකොට සංඥා පද්ධතිය හදලා තියෙන්න ඕනි ඉස්සෙල්ලා තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මේ සංඥා පද්ධතිය හදන්න ඕන කියලා නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥා පද්ධතිය අංශේ ඉතාම දුර්වලයි ඊට පස්සේ ආර්යරත්න මහත්මයා සුන්දරිය සාමාන්‍ය අධිකාරීතුමා අමාත්‍යාංශයට ලියුමක් ලිව්වා එතුමාට මේ වගකීම බාර ගන්න බෑ මේ සංඥා පද්ධතිය බාර නිලධාරීන් සහ ඒ අය අවුරුදු දෙකක් තිස්සේ කිසිම වැඩක් මේ පිළිබඳව කරලා නැහැ ඒ අරුණාම තව බාර දුන්න වැඩක් කරලා නැහැ කියලා ලිපියකින් අපිට අවධානය යොමු කරා අමාත්‍යාංශයට එතකොට අපිට තියෙන්නේ වහාම මේ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න එතකොට මේ ගිවිසුම යටතේ තිබුණු අපිට ලබා දුන්න ණය මුදලෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 40ක් වෙන් කළා තිබුණා සංඥා පද්ධතිය සඳහා. එතකොට අපිට දැන් සල්ලිත් තියෙනවා ණය මුදල යටතේ. ඒ නිසා 40ක් වෙන් කරලා තිබුණාට අපි විශේෂ කැබිනට් තාක්ෂණික කමිටියක් දාලා මෙයා එක කතා කරලා ඒක තමයි මිලියන 18කට
අඩු කරන්නේ.
අඩු කරලා ගත්තේ. ඒක අපි අවශ්‍යතාවීට කිරීමක්. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඒ ඒ අංශයේ හිටපු ජයසුන්දර මහත්තයා තුළු අය මේක කරානම් වෙලාවට මෙවැනි දෙයක් වෙන්නේ නැහැ. ඒයි කරන්න කැපැසිටි එකක් පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ තියා එතුමාට ගෙනත් දුන්න භාණ්ඩ ටිකත් මේ ස්ටෝරුවේ දාගෙන හිටියා. ඉතින් ඒක නිසා මම ඔක ඇතුළත තත්ත්වය දන්නවා. නමුත් අපිට මේ දුම්රිය මාර්ගය ඉවර වෙනකොට සංඥා පද්ධතියත් ඉවර කරන්න ඕන නිසා තමයි අපි ඒ කටයුත්ත ඒ විදිහට මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒක ඉෂ්ට කරා.
මේ කාරණා ටික තමයි මට නිශ්චිත කාරණා හැටියට කරු සභාපතිතුමනි මතුකාන් තිබිච්ච කාරණා තියෙන්නේ. මොකද ප්‍රධාන වශයෙන්ම ඔබතුමාලා කවුරුත් අපි පිළිගන්න දෙයක් තියෙනවා. මේ අපේ රටේ ප්‍රවාහන පද්ධතියේ තියෙන පොදු අර්බුදයක් තියෙනවා. ඒ පොදු අර්බුදය තමයි වාහන වැඩි වෙන ප්‍රමාණයට ඒ වාහන නගරාශ්‍රිතව තියෙන තදබදයට ගැළපෙන ආකාරයට සකස් වෙන්නේ නැති එක පද්ධතිය. ගමනාගමන පද්ධතිය. ප්‍රවාහන පද්ධතිය කිව්වොත් එම වාහන විතරක් නෙමෙයි මගී ප්‍රවාහනය නගරාන්තරව සිද්ධ වෙන ක්‍රියාවලිය මේ නගර තදබදය අද විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒකෙදී ලසන්තල ගේවන්න මන්තුමත් ඒ ගැන කාරණා මතු කරා. මේක පිළිබඳව මීට වඩා පුළුල් විදියට ඇත්තටම පාර්ලිමේන්තුව තුළම සාකච්ඡාවක් කෙරිලා මේ නගර සම්බන්ධීකරණය කරන එක මේ අලුතෙන් ඉදිවෙන මාර්ගත් එක මේක ගැලප ගන්න එක සහ ප්‍රධාන නගරවලට වාහන එන ක්‍රියාවලිය අපි දන්නවා මේක මීට කලිනුත් මේ රත්මලානේ මධ්‍යස්ථානයක් හදනවා වාහන පාකයක් හදනවා කියලා ලොකු සාකච්ඡාවක් තිබුණා. ඊට පස්සේ අපි එක පාකයක්වත් හැදුන්නේ නැහැ. දැන් ඒවා ලෝකයේ ඔබතුමාලා සංචාරය කරන අපිත් ඇවිදින රටවල්වල සරල දේවල්. මේවා සරල දේවල්. පොදු ප්‍රවාහන පද්ධතිය දැන් හොංකොන් වගේ රටක් ගත්තොත් හොංකොන් වගේ රටක පොදු ප්‍රවාහන පද්ධතිය හරි ශක්තිමත්. මම මේ පොදු ප්‍රවාහනය කියන එක කියන්නේ රජයේ ප්‍රවාහනය නෙමෙයි. කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේ පොදු ප්‍රවාහන පද්ධතිය ගුවන් පස්සේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දුම්රිය දෙපාර්තමේන්තුව මේ මුළු රජයෙන්ම මේක පවත්වාගෙන යනවා කියන අදහස නෙමෙයි. දැන් හොංකොන් වල මධ්‍යම රජයෙන් පවත්වාගෙන යන පද්ධතියකුත් තියෙනවා. ඒ වගේම පෞද්ගලිකංශයත් එක ඒකාබද්ධ වෙච්ච පද්ධතියකුත් තියෙනවා. එතන තදාසන්න ගම්වලට යන වාහන ප්‍රවාහන පද්ධතිය තියෙන පෞද්ගලිකංශේ රජයෙන් තියාගෙන යනවා නගර එක. නගරවලට හැබැයි එන්නේ නැහැ අර පෞද්ගලික වාහන ටික. එකම බස් ස්ටෑන්ඩ් එකෙන් පටන් ගත්තත් මේ දෙකම නගරේ සීමාවට ගියාම තමයි අර ගමට යන බස් වලට මගින් පටව ගන්න එක ආරම්භ කරන්නේ. එතන ඒ බස් එකේ වර්ණයත් වෙනස්. පාට කොළ පාට, නගරවල යන පාට රතු පාට. ඉතින් මේ ආකාරයට විධිමත් ක්‍රමයක් හදාගෙන තියෙනවා. ඔවුන්ගේ දක්ෂතාවය කියන්නේ ඔවුන් නවීනම බස් සේවයක් පවත්වාගෙන යන ගමන් හොඳම භූගත දුම්රිය පද්ධතියක් පවත්වාගෙන යනවා. ඊට අමතරව අර ඉතිහාසයක් තියෙන ට්‍රෑම් කාර් පද්ධතියක් පවත්වාගෙන යනවා. එතන ප්‍රධාන නගරයට එනකොට එන වාහනයක් පාක් කරන කෙනෙකුගෙන් අය කරන මුදලයි. හැබැයි ටැක්සි සේවයේදී ඔවුන් ටැක්සි වලින් අය කරන මුදලයි අතර විශාල පරතරයක් තියෙනවා. ඒතර වාහන පාකින් එකේ නතර කරලා යන තමන්ගේ පුජ්‍යලික වාහනයට වඩා කෙනෙකුට පහසුවක් හදනවා පෞජ්‍යලික ටැක්සි එක යන මුදල ඉතා අඩු මට්ටමකට පත් කරලා. ඒක විසින් අය ඇති කරලා තියෙන හැඟීම මොකක්ද? හැමෝටම ගෙදරක තමන්ගේ වාහනයක් තියෙන අවශ්‍යතාවයට හැබැයි කවුරුත් පොළඹවල තියෙනවා අඩු පහසුකම් සහිත ටැක්සි සේවාවක් විසින් ඒ ටැක්සි සේවයේ ගිහිලා තමන්ගේ කටයුතු කරගන්න. මොකද තමන්ගේ පුජ්‍යලික වාහනය ගෙනහිල්ලා කොහේ හරි ප්‍රධාන ගාලක රථගාලක නවත්තනවා නම් ඔවුන් පැයකට ගෙවන්න ඕන ගාණ විශාලයි. හැබැයි ඒ වෙනුවට ටැක්සිය පාවිච්චි කරලා ඒ කාලය ඉතුරු කරගෙන තමන්ගේ ගමන ගිහිල්ලා වැඩ කඩයුත්තක් කරගන්න පුළුවන්කම තියෙනවා. ටැක්සි සේවාවට ආදායමකුත් එනවා, ප්‍රවාහන සේවයක් පවතිනවා, තමන්ට පුජ්‍යලික වාහනයක් පවත්වාගෙන යෑමේ අයිතියත් ඔවුන් ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් එහෙම සැලසුම් සහගත ක්‍රියාවලියක් ඇතුලේ තමයි අපි හිතන්නේ අපේ රටේ වුණත් මේ නගරවල ප්‍රධාන නගරවල ප්‍රවාහන සේවයේ කළමනාකරණය කළ යුත්තේ කියලා. මම ඒකෙන් අදහස් කරන්නේ මේ රජයේ සම්පූර්ණ ප්‍රවාහන සේවය පවත්වාගෙන යනවා කියන එක නෙමෙයි. රජයේ පෞද්ගලිකාංශ ඒකාබද්ධතාවයක් තියෙන්න පුළුවන්. හැබැයි ගරු සභාපතිතුමනි ටැක්සි සේවාව අපේ නම් ත්‍රිවිල් රථ සේවාව, ඊළඟට දුම්රිය සේවාව, ඊළඟට රජයේ බස් සේවාව, පෞද්ගලික බස් සේවාව මේ සියල්ල ඒකාබද්ධ ක්‍රියාවලියක් බවට පත් වෙන්න ඕන. අද එහෙම නැහැ. අද ටැක්සි රියදුරන් ඉන්න අපි දන්නවා පාර අයිනේ රැකියාවක් නැතිකමට ටැක්සියක් තියා ඉන්න වගේ විශාල ප්‍රමාණයක්. ඔවුන්ගේ වෙනම ප්‍රවාහන පද්ධතියක් නෙමෙයි ඒක. ඒක අර අනිකෙත් ඔන්න CDB එක ස්ට්‍රයික් දවසට නම් ටැක්සි වලට ත්‍රිවිල් වලට ජොබ් එක තියෙනවා. එහෙමනේ තියෙන්නේ මේ. කාගෙවක්වත් රැකියාව ස්ථීර වෙලා නැහැ. අද පෞද්ගලික බස් සේවාවට අපි දන්නවා විදේශගත වෙලා රැකියාවක් කරලා කවුරු හරි ආපු කෙනෙක් බස් එකක් දාන. ස්කූල් වෑන් සර්විස් එකත් එහෙමමයි. ඒකත් මේක ඇතුලේ තියෙනවා. අද උදේකට බලන්නකෝ. රටේ වැඩ කරන දිනයක පාසල් නිවාඩු නැති පාසල් තියෙන දවසක මේ ඔක්කොම වාහන ටික එක වෙලාවක එනවනේ කොළඹට. නගරයට එනකොට ඒ අස්සේ එනවා ලොකු කන්ටේනරයකුත්, ලොකු බෞසරයකුත් එනවා. ඒ බෞසරය ඉස්සර කරගන්න ගියාම අනිත් ඔක්කොම වාහන ටික එකට යට වෙලා තියෙනවා. මේක අපි කවුරුත් පුජ්ජලිකව අත්විඳින දෙයක්. හැබැයි අපි කාටවත් මේකට උත්තරයක් නැහැ. මොකද මේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී විනයක් එක්ක, විනයක් එක්ක, සලසුමක් එක්ක, නීතියක් එක්ක ක්‍රියාත්මක කරනවා. අපි දැක්ක පෞගේ දවස්වල දැම්ම එකපාරටම මේ වමේ නීතිය, මන්තිරු නීතිය දාපු දවසේ දඩක් තියෙන ආණ්ඩුවට වැඩෙත් කෙරෙනවා. හැබැයි දවස් දෙකයි තුනයි ඊට පස්සේ මොකද වෙන්නේ? අපි අපි මිනිස්සුත් පොදු අවබෝධයෙන්ම තියනවා මේක දවසක් දෙකක් තමයි තියෙන්නේ, ඊට පස්සේ මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒ වැඩ එතනින් ඉවරයි. ඉතින් ඊට වඩා මොකක් හරි විධිමත් ක්‍රමවේදයක් ඇතුලේ මේ තියෙන වාහන ටික තියෙන පාරවල් වල හරි පිළිවෙලකට යොමු කර ගැනීම, විශේෂයෙන්ම මේ කාල සීමාවන් සැලසුම් කිරීමේදී මේක වැදගත්. ප්‍රධාන නගරයට වාහනයක් ඇතුල් කරන වෙලාව මොකද්ද? පිට කරන වෙලාවල් මොනවද? ඒ ඇතුල් කරන වෙලාව, රාජකාරි වෙලාවල්, එහෙම නැත්නම් වැඩ කරන වෙලාවල් වල සංකීර්ණ වෙලාවල් වලදී ඇතුල් කරන වාහන මොනවද? එහෙම ක්‍රමවේදයක් හැදෙනවා නම් ගරු සභාපතිතුමනි, මං හිතනවා අපේ රටේ ඉන්ධන වියදමින් විශාල ප්‍රමාණයක් ඉතුරු කරන්න පුළුවන්. වටිනා සක්‍රීය ශ්‍රමය, වැඩ කරන ශ්‍රමය, පාරවල් වල රස්තියාදු වෙන ප්‍රමාණය විශාල ප්‍රමාණයක් කළමනාකරණය කරන්න පුළුවන්, ඉතිරි කරන්න පුළුවන්. මේ රටේ ආර්ථිකයට දායක වෙන ශ්‍රමය තමයි ගරු සභාපතිතුමනි මේ මහපාරේ නිකන් ලත වෙන්නේ, රස්තියාදු වෙන්නේ. ඊට පස්සේ මානසික පීඩනය. දැන් අපිට මේ තියෙන ලෙඩ රෝග වලින් සලකිය යුතු ප්‍රමාණයක් මේ වාහන ප්‍රවාහන පද්ධතිය නිසාත් ඇති වෙන ලෙඩ රෝග තියෙන. මොකද ඒ මානසික පීඩනය මිනිසුන්ට රාජකාරියක් කරන්න පුළුවන් මට්ටමක් හදන්නේ නැහැ. අද බලන්න ගරු සභාපතිතුමනි, ආයතනයකට වැඩට යනකොට වැඩේ පටන් ගන්න උදේ 9ට නම් වැඩට හිත හදා ගන්න වෙනවා, ඔළුව හදා ගන්න වෙනවා. බස් එක ඇවිල්ලා, කෝච්චි ඇවිල්ලා පැයක් යනවා. 10ට තමයි වැඩ පටන් ගන්න. වැඩ ඇරෙන්නේ 4:00 නම් වැඩ ගෙදර යන්න හිතනවා, වැඩ ඇරිලා යන විදිය ගැන හිතනවා 3:00 ඉඳලා. ඇයි? මොකද වාහනේ තියෙයිද, බස් එක තියෙයිද, කෝච්චිය තියෙයිද, යන්න පුළුවන් වෙයිද, තදබදේ කොහොමද, ඔය ඇස්සේ වැහි පොදක් හරි ගියොත් එහෙම තවත් කරදරයක්. මේක තමයි ඇත්ත தත්තේ. ඉතින් මේ අතාරත නිසා රටේ ආර්ථිකයේ විශාල පංගුවක් අපි ගණන් හදන්නේ නැහැ. ගණනය කරන්න නැති කාර්ය සාධනයක්, ගණනය කරන්න නැති ඵලදායිතාවයක් විනාශ වෙනවා, හානි වෙනවා රටේ ආර්ථිකයට. ඒ හානි වෙන්නේ නිකන් නෙමෙයි, මිලියන ගණන් අපි පිටරටට යවලා ගේන ඉන්ධනත් එක්ක, අපි මිලියන ගණන් අපේ විදේශ විනිමය පිටරටට යවලා ගෙන්නන වාහනත් එක්ක, ඒ වාහනවලට ගෙන්නන අමතර කොටස් එක්ක, ඒ සියල්ල එක්ක මහපාරේ අපේ ආර්ථිකයේ විශාල සක්‍රීය සමදායක දෙන්න පුළුවන් පිරිසක් නිරපරාදේ නාස්ති වෙනවා. මෙන්න මේ தත්ත්වය ගැනත් මීට වඩා සැලකිලිමත්ව හිතන්න පුළුවන් වැඩපිළිවෙලක් හැදෙන්න ඕනේ කියන එක ප්‍රවාහන අමාත්‍යාංශ වෙනුවෙන් මේ පැවැත්වෙන වැසීසේදී අපේ අදහස් ඇටට ඉදිරිපත් කරනවා. බොහොම ස්තුති ගරු සභාපතිතුමනි.
මීළඟට ගරු අජිත් මාණ්ඩපේරුම් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 14ක් තියෙනවා.
ස්තුති සභාපතිතුමනි. අද අපේ රට දිහා බැලුවොත් මම හිතනවා අපිට ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්නයක් තමයි ප්‍රවාහන ප්‍රශ්නය. කාලෙන් කාලේ උඩු දුවමින් පවතිනවා. නමුත් ඒකට විසඳුමක් සෙවීම, ඇඟට දැනෙන විසඳුමක් නැත්නම් මගියාට දැනෙන විසඳුමක් සොයා දීම කාටත් අපෝසත් වෙච්ච කාරණයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ගරු ප්‍රවාහන ඇමතිතුමා ඉතාමත්ම දක්ෂ අමාත්‍යවරයෙක්, පළපුරුදු, ඒ වගේම නියෝජ්‍ය ඇමතිතුමා බොහොම කැපවීමකින් වැඩ කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ කාලය තුලවත් මගේ ජනතාවට ඇඟට දැනෙන වෙනසක් ඇති කරලා දෙන්න පුළුවන් වෙයි මේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුල කියලා. අපේ පුංචි රටේ, මේ පුංචි රටේ වාහන 170,000ක් පමණ සැරිසරනවා. වාහන ඝනත්වය 170,000ක් විතර වෙනවා. මීට අමතරව වර්ෂයකට 107,000ක් විතර වාහන එකතු වෙනවා මේ පද්ධතියට. රියදුරු බඩපත්‍ර වර්ෂයකට නිකුත් කරනවා අපේ රටේ 650,000ක් විතර. ඒ ඊට අමතරව අලු අයිතිකරුවන් වෙනස් වීම නිසා පැවරුම් සිද්ධ වෙනවා වර්ෂයකට 105,000ක් විතර. ඉතින් මේ වගේ විශාල රාජකාරියක් කරනවා. ඒ වගේම මෝටර් රථ දෙපාර්තමේන්තුව අවුරුද්දකට උපයා ගන්නා ලාභය රුපියල් බිලියන 11,000ක් විතර වෙනවා. විශාල ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. නමුත් අපි දකිනවා මේ ක්‍රියාදාමය කොළඹ කාර්යාලය තුල හොඳට සිදු වුණත් යම් මට්ටමකට අපි දන්න වර්තමාන නිලධාරී මණ්ඩලය විශේෂයෙන්ම කරු ඇමතුමා නියෝජ්‍ය ඇමතුමා මැදිහත් වීම තුල හොඳ තත්ත්වයක කොළඹ නගරයේ තියෙන කාර්යාලයේ ප්‍රධාන කාර්යාලයේ පැවතෙනවා. නමුත් මේවා දිස්ත්‍රික් වලට බෙදලා ගිහිලා තියෙනවා. අනිත් රියදුරු බලපත්‍ර ගන්න වගේ දේවල් දිස්ත්‍රික් මට්ටමින් සිදු වුණත් මේක හොඳ තත්ත්වයක සෑහීමකටපත් වෙන්න පුළුවන් තත්ත්වයකට මේ දිස්ත්‍රික් වලට බෙදුනහට ඒවල ගැන අවධානයක් යොමු වෙනවා පේන්නේ නැහැ. ඒ හින්දා අපි දකිනවා දැන් අනුරාධපුරයේ යාපනයේ කුරුණෑගල හම්බන්තොට ගම්පහ වගේ තැන්වල සහකාර කොමසාරිස්රි නියෝජක කොමසාරිස්තුමගේ නායකත්වයෙන් කාර්යාල තිබ්බත් අනිත් දිස්ත්‍රික් වල හිමවත් නැහැ. විශේෂයෙන්ම මම පදිංචි වෙන ගරු සභාපතිතුමනි පදිංචි වෙලා ඉන්න ගම්පහ දිස්ත්‍රික්කයේ දිහා බැලුවොත් වාහන ලයිසනොත් මං හිතනවා 60,000ක් විතර අවුරුද්දකට නිකුත් වෙනවා. මොක තමයි විශේෂයෙන්ම සිදු වෙන්නේ. කොහොම වුණත් දැන් වාහනයක් පවරන්න ගියත් අපි දැක්කා දැන් බැංකුවකද මූල්‍ය කටයුත්තක්වත් ලංකාවේ ඕනෑම 4% කින්නම් ඕනම බැංකුවක තියෙන මුදල් ටිකක් එහාට මෙහාට කිරීමේ හැකියාව තියෙනවා. නමුත් අපි වාහනයක් ට්‍රාන්ස්ෆර් කරගන්න එක මේක කොළඹටම ගිහිල්ලා කරගන්න ඕනේ තත්ත්වයක් උදා වෙලා තිනා. මෙච්චර ලෝකේ දිනු ක්‍රමවේද තිබ්බත් අපි ප්‍රවාහන ශාස්ත්‍රයේ මේ ලියාපදිංචි කිරීම ඇයි මේ තරම් තාමත් එදා තිබිච්ච තත්ත්වෙම තියෙන්නේ? ඇයි අපිට අපේ දිස්ත්‍රික්කවල තියෙන කාර්යාල වලින් එකට ලින්ක් කරලා පරිගණක පද්ධති තුලින් මේක කරගෙන මේ ජනතාවට මේක පහසුව ලබා දීම හිතලා නැත්තේ කියන එක විශේෂයෙන්ම ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරනවා. ඒ වගේම රියදුරු බලපත්‍ර ගැන කතා කළොත් ගම්පහ බැංකුවේ තියෙන කච්චේරියේ තියෙන බැංකුවක් මේ පරිසරය තුල මේකේ පෝලිම තියෙනවා සෑහෙන දිගට සමහරවිට 200ක් 150ක් එකවර උදේ පාන්දරට පෝලිමේ ඉන්නවා. රියදුරු බලපත්‍රය ගන්නට වඩා අමාරුයි ඒ සඳහා මුදල් ගෙවන එක. ඒ තරම් පෝලිමක් තියෙනවා. ඒ හින්දා අපි දකිනවා ගරු ඇමතුමාගේ අවධානයට විශේෂයෙන් යොමු කරනවා මේක ක්‍රෙඩිට් මේ කාඩ් ක්‍රමයකින්වත් අඩු ගන්න මේක මුදල් බාර ගන්න ක්‍රමවේදයක් පහසු ක්‍රමයක් හදන්න බැරිද? නැත්නම් කච්චේරි තියෙන බැංකුවේ තියෙන ලොකුම ප්‍රශ්නේ ගම්පහ 200ක 150ක පෝලිමක් තියෙනවා ලයිසන් ගන්න සල්ලි ගෙවන්න ඇවිදilla. ඉතින් ඒක මේ පොඩි දෙයක් ක්‍රියාදාමයේ බැලුවම චූටි කතා මේ සල්ලි ගෙවා ගන්න එක. ඒක ගෙවා ගන්න තමයි මිනිස්සු දුක් විඳින්නේ. ඉතින් ඒක අපිට අලුත් ක්‍රමවේද තියෙනවනේ අද ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න පුළුවන් ක්‍රම. ඒ පහසුකම් ටික මේකේ හදන්න බැරිද කියලාත් ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරන්න මම විශේෂයෙන්ම ඉන්නවා. මොකද ඇමතුමනේ මේ අවධානයට යොමු කරන්නේ ඔබතුමා ගැන විශේෂ විශ්වාසයක් තියෙනවා මොන හරි දෙයක් කරන ඇමතිවරයෙක් වශයෙන්. ඒ වගේම අපි බැලුවොත් රියානතුළු දිහා බැලුවොත් 2001 මං හිතන්නේ ඩෙංගු වලට වැඩිය අපි ඩෙංගු ගැන බැලුවොත් රජයේ ලොකු අවධානයක් යොමු කරනවා ඩෙංගු නැති කරන්න. යම් ඒ සඳහා සහයෝගයක් දෙනවා දඩ ගහනවා ලොකු ජාලයක් රටේ ක්‍රියාත්මක වෙනවා. නමුත් ඊට වඩා රියානතුළු නිසා මරණ සිද්ධ වෙනවා. ඒ ගැන අපේ තියෙන සැලකිල්ල කොච්චරද? ඒක ප්‍රගතියක් තියෙනවද මේ සැලකිල්ල ගැන කියන එකක්. 2006 බැලුවොත් එහෙම රියානතුළු වලින් මිය ගිහින් තියෙනවා 2338ක් ඒ වර්ෂය තුල. ඒ කියන්නේ දිනකට 6 දිනක් මැරිලා තියෙනවා 2006. ඊට පස්සේ අවුරුදු 5ක් ගිහිල්ලා 2011 බැලුවාම 2011 අවුරුද්ද මිය ගිහින් තියෙනවා රියානතුළු නිසා 2677ක්. ඒ කියන්නේ 7 දිනක් මිය ගිහින් තියෙනවා අවුරුදු 5ක් ගිය ගමන් දවසට මැරෙන සංඛ්‍යාව එදා 6 තිබිච්ච එක අද 7 දක්වා වැඩි වෙලා තියෙනවා. ඊළඟ 2016 දිහා බැලුවොත් එහෙම තව අවුරුදු 5කින් බැලුවොත් රියානතුරු නිසා මියන සංඛ්‍යාව 2934යි. ඒ කියන්නේ ඒ 6 7 වුණා දැන් 2016 වෙනකොට ඒක 8 වුණා. ඒ කියන්නේ අපිට මේ රියානතුරු වලින් මියන සංඛ්‍යාවත් පාලනය කරගන්න බෑ. ඒක වසර 5න් 5ට දවසට වැඩිපුර එක්කෙනා ගානේ මැරෙන්න පටන් අරගෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ රියානතුරු වල මිය යමත් වෙන්නේ අසනීප වෙච්චි දුර්වල වෙච්චි පුද්ගලයෝ නෙමෙයි. හොඳ කාර්යක්ෂම පුද්ගලයෝ රටේ ශ්‍රම බලකාය තමයි මේ රියානතුරු වලින් මිය යන්නේ. ඒ හින්දා ඒක සමහර මුළු පෞලේම ආර්ථිකය කඩාවැටෙන්න පුළුවන් මේ මරණය නිසා. ඒ හින්දා මම හිතනවා මේ ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න කියලා. එතකොට මේදී අපි මම හිතනවා අපි ඉස්සරහ යෝජනා කළා මේ රථ වාහන අංශයේම සංවෘත සේවයක් විදිහට පොලිසියේ වෙනම පොලිස් ඒකකයක් පිහිටවලා මේ අය දැන්ටත් පොලිස් ඒකක තියෙනවා. තිබ්බත් ටික දවසක් ගියාම අපරාධ අංශයට ඒ පොලිස් නිලධාරි මහත්තය මාරු වෙනවා. ඒතකොට අර ඉගෙනගත්තු දේ ගත්තු අත්දැකීම කිසිම තේරුමක් නැහැ. නං අඩුගානේ මේක සංවෘත සේවයක් විදිහට පවත්වාගෙන රථ වාහන අංශය පොලිසියක් වෙනම ගෙනියනවා නම් අපි තමයි ඒ ගැන අවධානය යොමු කරනවා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ වගේම මාරක රියානතුරු සංඛ්‍යාව වසරකට රියානතුරු සංඛ්‍යාව 13,000 ඉක්මනවා. මේ අතරින් මරණ සංඛ්‍යාව මං කලින් කෝගේ 2900 ඉක් වෙනවා. මේක 85%ක්ම සිද්ධ වෙන්නේ රියදුරාගේ නොසලකිල්ල. වෙන ප්‍රශ්නේ ඉඳලා නෙමෙයි. 85%ක් සිද්ධ වෙන්නේ රියදුරාගේ නොසලකිල්ල. ඒ නිසා දැනුවත් මට්ටමේ මේ කියන්නේ රියදුරු බලපත්‍රය ලබා දීම මේට වඩා හිතන්න වෙනවා. දැන් අපි බැලුවොත් මගේ ප්‍රදේශයේ ගම්පහ ප්‍රදේශයේ ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරනවා. ගම්පහ ප්‍රදේශයේදී කොහේ හරි අස්සකට ගිහිල්ලා ලයිසන් එක දීලා යන තත්ත්වයක් තියෙන එක හරි පිළිගත්තු විනිවිද පේන ක්‍රමවේදයක් නැහැ මේ ලයිසන් නිකුත් කිරීම ගැන. ඒ විතරක් නෙමෙයි ලයිසන් එක ගන්න ගියාම මම දන්නේ නැහැ තියෙනවා දැන් මම දන්න දරුවෙක් ගියා ලයිසන් එක ගන්න ගාස්තු වල එකතු කරලා මහත්යගේ ගාස්තුව කියලා. ඒ කියන්නේ මේ නිවාස අධික මේ RMB එකේ ඉන්න මහත්යගේ ගාස්තුව කියලා ලර්නර්ස් කට්ටිය රුපියල් 1000ක් කව කරනවා ඒකට. මේ මේ ගාස්තුව මේක මේක මුද්‍රල ගාස්තුව මහත්යගේ ගාස්තුව මේක මුද්‍රල ගාස්තුව මේක මේ පුහුණු කිරීමේ ගාස්තුව මේක මහත්යගේ ගාස්තුව. ඉතින් එකතු කරලා තමයි ගාන හදන්නේ. මම දන්නේ ඒකට පඩි ගෙවන්නේ නැද්ද රජයෙන් කියලා මේ ලර්නර්ස් වලින්ද පඩි ගෙවන්නේ කියලා. ඉතින් ඒ තත්ත්වෙකුත් තියෙනවා. ඒ හින්දා මම ගරු ඇමතුමාට යෝජනා කරනවා ගම්පහ ඔබතුමා සතු මහමාර්ග දෙපාර්තමේන්තුව සතු අක්කර 12ක ඉඩමක් තියෙනවා. ඒකේ CTB එක දැන් පැවැත්වෙනවා. අක්කර දෙකක් විතර තමයි මේ CTB එකේ භූමි භාගය. ශ්‍රී ලංකාවේ භූමි භාගයේ තියෙන අක්කර දෙක විතර. තව 10ක් විතර නිකම්ම තියෙනවා. කැලේ අන්නේ එක අපිට පුළුවන් නම් දැන් වෙන කොහෙවත් කරන්නේ මෙඩිකල් දෙන එක කරන්නේ වෛද්‍ය සහතික දෙන්නේ තව කෙරවලක. එතකොට පන්තිය තියන්නේ තව තැනක. එතකොට ලයිසන් දෙන්න දවසකට අපේ පැත්තේ 400ක් විතර පන්තියට සහභාගී වෙනවා. ඉග විවාහකට. එතකොට ඔය වගේ ප්‍රශ්න වෙන්නේ නැතුව මේක RMB එකේ වෙනම කම්ප්ලෙක්ස් එකක්. මේ වගේ ඉඩ තියෙන තැන් වලත් හදලා මේ විනිවිද පේන විදිහට ලයිසන් දෙන්න පුළුවන් මාර්ග නීති රීති පැහැදිලිව පේන. ඕනනම් මේවා හරියට කියලා සැටලයිට් වලින් චෙක් කරන්න හරි පුළුවන්. මේ මේගොල්ලෝ හරියට ලයිසන් එක දෙනවද හරියට බැලුවද කියලා මේ මේ ඩ්‍රයිවිං ලයිසන් එක බලපත්‍රය දීම ගැන ලොකු අවධානයක් යොමු කරන්න පුළුවන් නම් අපිට මේ මාර්ග අනතුරු අඩු කිරීමේ තවත් එක ක්‍රමයක් තියෙනවා. මොකද නොසැලකිලිමත් භාවය තමයි මාර්ග අනතුරු වලට 85%ක්ම හේතු වෙන්නේ. ඒකද මම ඒ ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලාත් විශේෂයෙන්ම කියනවා. ඊළඟට දුම්රිය දිහා බැලුවාම ඒ ගැනත් මම ඔබතුමාට මේක දෝෂාරෝපණයක් නෙමෙයි කියන්නේ. මොකද ඔබතුමාගේ වෙච්ච ප්‍රශ්න නෙමෙයි මේවා කාලයක් තිස්සේ අපේ වෙල්ගම ඇමතුමාගේ ප්‍රශ්නත් නෙමෙයි කාලයක් තිස්සේ මේ ගොඩ ගැහිච්චි පොදු ප්‍රවාහනය සඳහා අපි අවධානය යොමු නොකිරීම නිසා මේ ගොඩ ගැහිච්චි ප්‍රශ්න ගොඩක් තමයි මේක තියෙන්නේ. අපි බැලුවොත් දැන් මගේ දුම්රියපළ බැලුවොත් එම මම පාසල් ගිය දුම්රිය ස්ථානයේ දිහා බැලුවොත් දැන් මගේ පුතා කෝච්චිය යනවා ඒ ස්ටේෂන් එකෙන් අද ගිනා තාත්තේ ඔයා ගිහින් බලන්න කොහොමද යන්නේ මිනිස්සු කියලා ඒ තත්ත්වයකට වෙලා තියෙනවා. මොකද අපි ගම්පහ බැලුවොත් එහෙම ගම්පහ දුම්රියපලේ මාසික වාර ප්‍රවේශ පත්‍රත් 7400ක් නිකුත් වෙනවා. ඒ අනුව අනිත් අයගේ ආදායම එක්ක 1,61,50,000ක් විතර මාසික ආදායමක් තියෙනවා. කෝටි 1,61,00,000ක්. ඒ කියන්නේ මිලියන 16ක විතර වාර්ෂික ආදායමක් මාසික ආදායමක් තියෙනවා 1,65,00,000ක් විතර. හැබැයි මෙතනින් දැන් ගම්පහ දුම්රිය බැලුවොත් 14,500ක් වගේ ජනතාව උදේට දුම්රියට නගිනවා. බහින කට්ටිය නෙමෙයි නගින කට්ටිය ඉන්නවා. දුම්රියට නගින කට්ටිය 14,500ක් 15,000ක් විතර දවසකට දුම්රියට නගිනවා. මේන් 12,500ක් විතරම දුම්රියට ගම්පහ ස්ටේෂන් එකෙන් නගින්නේ උදේ 6ත් 8ත් අතර තියෙන කාලේ තමයි 12,500ක් නගින්නේ. ඒ කාලය තුළ ගම්පහ දුම්රිය නවත්තන දුම්රියපලේ නවත්තන දුම්රිය සංඛ්‍යාව 10යි. 10න් එකක් එනවා ගම්පහින්ම පටන් ගන්නවා. අනිත් 9ම එන්නේ වෙනත් ඈත ප්‍රදේශවල ඉඳන් තමයි ගම්පහ හරහා ගම්පහ ගණයේ මුල්ල කියලා යන්නේ. හැබැයි මේ අනිත් 9ම ඉඳගන්න ඉඩක් නැහැ ගම්පහට එනකොට. පිරිලා. ඉතින් හිතන්න මේ දුම්රිය 9 10ට කොහොමද 12,500ක් සෙනඟ පටවන්නේ? හිතා ගන්න පුළුවන් 12,500ක් දුම්රිය 9ට පටවලා වැඩට අරින්න ඕනි ගම්පහ දුම්රියපල. ඒකද මම ඔබතුමාට කියනවා. මේක මං හිතන්නේ මේ ගම්පහ දුම්රියපල විතරක් නෙමෙයි අපි ඒ කාලේ පාන්දුරේ පැත්තේ ගියමත් ওই තත්ත්වෙ තිබ්බා. නමුත් මේ ගැන අපි දැන් කතා කරා ලොකු ලොකු ට්‍රැක් හදන්න නේ. අධිවේග දුම්රිය, විදුලි දුම්රිය, ලොකු ලොකු කතා, ලොකු ලොකු සැලැස්මල් අපි කතා කරනවා. නමුත් එතෙන්ට යන්න ඉස්සෙල්ලා මේ තියෙන දුම්රිය මාර්ගය දැන් කොහොමද අපි හදාගන්නේ? අපිට ඇතර හිතන්න වෙනා ලොකු ලත හැමදාම යෝජනා දැන් පාටලිය ඇමතුමා කෝ 1934 ඉඳන් යෝජනා අපි කතා කරනවා. නමුත් එක වැඩක් කරලා පෙන්නන්න බැරිද අපිට? දැන් ගම්පහ දැන් ගම් මරදාන ඉඳන් රාගම දක්වා ලයින් 3ක් ඇවිත් තියෙනවා. රාගම ඉඳන් ගම්පහර තියෙන කිලෝමීටර් 12යි. ඔය කිලෝමීටර් 12 ඔය ලොකු ට්‍රක් ගහන්න ඕනේ නැහැ. අමුතු අමුතු දුම්රිය මාර්ග හදන්න ඕනේ නැහැ. එක එක දේවල් ඕනේ නැහැ. මේ ගාගම ඉඳන් ගම්පහට 3rd ලයින් එක හදන්නකෝ. දැන් ඔය කඩවත දිහා ගිහිල්ලා අලුත් ලයින් ගහන්න ගියාම ඉඩම් පවර ගන්නයි ඉඩම් වලට වන්දි ගෙවන්නයි ප්‍රශ්න කීයක් තියෙනවද? හැබැයි මේ 3rd ලයින් එක ගහන්න ඉඩම් පවර ගන්න ඕනේද? ඔක්කොම CGR එකේ ඉඩම්. ඉඩම් පවර ගන්න වන්දි ගෙවන්න දෙයක් නැහැ. ඔව් ඒක කරනවා නම් හොඳයි. ඒ ලයින් එක ගහනවා නම් හරි. එතකොට එහෙම කරලා අපිට දුම්රිය දෙකක් අඩු ගානේ. අඩු ගානේ මේ පෑය දෙක ඇතුළත දුම්රිය දෙකක් කොළඹට යවනවා නම් අපේ ප්‍රශ්නේ බොහෝ දුරට විසඳන්න පුළුවන්. ඔය ලොකු සංකීර්ණ කතා වලට යන්නේ නැතුව. ඒ වගේම මේ ගම්පහට එන දුම්රිය දිහා බැලුවොත් එහෙම ඒකෙත් තියෙනවා ප්‍රශ්න. දැන් අපි තමුකෝ සාමාන්‍යයෙන් පෙට්ටි 12ක් එනවා කෝච්චියක. ඒ දුම්රියක පෙට්ටි 12ක් එනවා. ඒ දුම්රිය 10 10 එන එකේ පෙට්ටි 12ක් එනවා. එන්ජින් දෙකක් දෙපැත්තෙන් දාලා 12ක් කල්ලු කරගෙන යනවා. හැබැයි 525 දුම්රිය එන්ජින් අංකය එන්නේ මැදිරි 6යි. 6ක් එනවා. මේ ලෝඩ් එක හිතාගන්න බැරි ලෝඩ් එකක් තියෙනවා. ඒක එන්නේ 6යි. පෙට්ටි 6යි. ඇයි? ඒතකොට සිග්නලුත් ප්‍රශ්නයක් නැහැ. කාලේ ප්‍රශ්නකුත් නැහැ. මේකට තව 6ක් අමුණ ගන්න පුළුවන්කම තියෙද්දී. එතකොට 40 කියන එකේ එන්නේ පෙට්ටි 8යි. අංක දුම්රිය අංක 40. දුම්රිය අංක 542 ආයි තියෙන්නේ පෙට්ටි 6යි. මං කියන්නේ අපිට මේ දැන් සිග්නල් වල ප්‍රශ්නකුත් නැහැ. නෑ එතකොට කාලය බෙදා ගැනීමේ ප්‍රශ්නකුත් නැහැ. මේ මේවට පෙට්ටි 6 දාලා තිබ්බත් චූටි අර මහමුදල පොල්ලෙල්ල දානවා වගේවත් අඩු ගානේ පොඩි ප්‍රශ්නයක් විසඳෙනවනේ. ඒ ගැන අපිට අවධානය යොමු කරන්න බැරිද? ඒ වගේම තව අපිට හිතන්න පුළුවන් දේවල් තමයි අපිට තියෙන නිකන්
අර වන්දිතුමා ඔබතුමාට තව විනාඩියක් තියෙනවා.
ඔව් ඔබතුමාගේ වෙලාවක් දෙනවා කියපින්ද ප්‍රශ්නයක් නෑ. අපිට හිතන්න තියෙන දෙයක් තමයි ඉතින් සිග්නල් පද්ධතිය හරි ශක්තිමත් කරන්න පුළුවන්. සිග්නල් කාලය අපේ මම දැකලා තියෙන විදිහට මේක වැඩි එෆිෂියන්සි එකක් නෑ. මේ අපිට මේක දුම්රිය මාර්ග වැඩි කරන තුන්වෙනි ලේන් එක එනවා වගේම එෆිෂියන්සි එකක් තියෙන සිග්නල් හඳුන්වා ගන්න පුළුවන් නම් මීට වඩා ළඟ ළඟ පරතරේ අපිට කඩාගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් නම් අපිට මේ දුම්රිය පොලේ දුම්රිය ඇති කරන්න පුළුවන්. ඒ වගේම ගරු ඇමතුමනි නියෝජ්‍ය ඇමතුමනි ඔබතුමාලගේ කාලය තුල විශාල ප්‍රගතියක් අපි දකිනවා. මේක නැහැ කියන්නේ නැහැ. මොකද අපි දන්නවා සභාපතිතුමා ඉන්නවා රමල් සිරිවර්ධන ඇමතුමා බොහොම කැප වෙලා මේ CTB එක වෙනුවෙන් කටයුතු කරනවා. දිවාරය නැතුව අසනීප වෙලා උනත් මේ වැඩ කටයුතු කරනවා. එතුමාගේ කැපවීම අපි දකිනවා. ඒ නිසාම අපි දැක්කා එදා ගෙවන්න නැතුව තිබිච්ච පාරිතෝෂිත දීමලා අද ගෙවලා තියෙනවා. එදා ගෙවන්න නැතුව තිබිච්ච වැටුප් දැන් ගම්පහ මං හිතනවා පහුගිය කාලේ 3-4 පාරක්ම CTB එක ස්ට්‍රයික් පඩි ගෙවන්නේ නැහැ කියලා. ඩීසල් ටික පෙට්‍රල් ටික ගන්න හිඟා කනවා ගිහිල්ලා අපිටත් කියනවා අනේ මන්ත්‍රීතුමා කීයක් හරි නැද්ද හොයාගන්න අපිට ණයට බඩු දෙන්නේ නැහැ සල්ලි දීලා මයි ගන්න තියෙන සෙට් එකෙන් කියලා. නමුත් ඒ වගේ ප්‍රශ්න අද නැති වෙලා තියෙනවා. අද බොහොම හොඳ පරිපාලනයකට තල්ලු වෙලා තියෙනවා. දැන් සේවක හිගේ බැලුවොත් 2015 තිබ්බා පාරිතෝෂිත හිමේ රුපියල් මිලියන 2409ක් ඒක 728 දක්වා අයින් වෙලා තියෙනවා. එදා ළංගම සේවකයා අවලංගු කාසියක් නෝන ගණන් ගන්නෙත් නැහැ. වෙලාවට පඩියම් වෙන්නේ නැති මිනිස්සයා. තේරුමක් නැහැ. බැංකුව ගණන් ගන්නෙත් නැහැ. ඇයි ණයක් දෙන්න බෑ? පඩි හම්බෙන වෙලාවට ණය දෙන්නෙත් නැහැ. කාට හරි ගිහිල්ලා අපකාරයක් වෙන්නත් බෑ. ඇයි? අපකාරයක් වෙන්න වැඩක් තියෙනවද? එයාට පඩි හම්බෙනවද? ඉතින් මේ වගේ ප්‍රශ්න රාශියක් මැද්ද හිටපු ළංගම සේවකයා අද යම් තැනකට ගෙනත් තියෙනවා. මම කියන්නේ නැහැ මේක 100%ක් හොඳයි, හරි, මෙතනින් ඉවරයි කියලා. නැහැ. තව ගොඩක් දුර යන්න තියෙනවා. අපි බලාපොරොත්තු වෙනා එතෙන්ට යන්න. ඒ වගේම අවසාන වශයෙන් මම කර ඇමතුමාගේ මට තේරෙන ඇති ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ දුම්රිය මගින් යනකොට නම් මේක තියෙනවා මගී කිලෝමීටරයකට මගී ඒකක මගී ආදායම කිලෝමීටරයකට 2017 රුපියල් 2.71 කියලා. ඊට පස්සේ කිලෝමීටරයකට වියදම ආදායම 0.71 වියදම රුපියල් 2 කියලා. නමුත් ඒක කමන්නේ පොදු සේවයක් පාඩු ලැබලා හරි කමන්නේ ජනතාවට සේවය සැලසන ආයතනයකට ඉතුරු ඇති. මේකේ අනිත් පැත්තෙම තියෙනවා බාණ්ඩ ප්‍රවාහනය කරද්දී මෙට්‍රික් ටොන් එකක ආදායම 3.86 රුපියල් 3.86යි මෙට්‍රික් ටොන් එකකට වියදම 5.37 කියලා. බඩු ප්‍රවාහනය කරන්නේ ඇයි පාඩු විඳ විඳා දුම්රිය සේවයේ? මගින් ප්‍රවාහනය කළාට කමන්නේ නැහැ පාඩු විඳ විඳා. දැන් ඉහළට ගිහිල්ලාද මේක? මම කියන්නේ මේක
ඉහළට ගියා.
දැන් ඒ වියදමට වඩා
ඔව් ආදායම ඔබතුමාගේ කාලය අවසන්යි.
එහෙනම් ඒ වගේම ගරු වෙල්ගම ඇමතුමා තියෙනනේ පොඩ්ඩක් කියන්න ඕනේ අර කාන්තාව ප්‍රශ්නේ. ඔබතුමා කාන්තාවන්ට පැන දෙනවා කියලා දන්නවා. ලෑ ඒක හොඳයි. හැබැයි අර අපි ඔබතුමාගේ කාලේ බලාපොරොත්තු දාර උදැල්ලක් අරගෙන පාර දිගේ රේල් පාර දිගේ යන කාන්තාවක් එයි කියලා ආවේ නැහැ. අර ඈ එතකොට අර දැන් අර වල් සුද්ධ කරන්න නේද? එතකොට අද රේල් ට්‍රැක් පනිනවා ගල් ටික හරියට දාගන්න බෑ. ඉතින් එදා අපි අනකොට දැක්ක උදැල්ලක් අරගෙන ගල් කටුවක් අරගෙන පුද්ගලයේ රේල් පාර දිගේ ඇවිදගෙන යනවා. නැත්නම් ඔබතුමාගේ සංකල්පය හොඳයි. මේකට කාන්තාව ගිරල්ලා පාර දිගේ මේ තිරුණා මල්ලේට යන ගල්ලා යාපනේට යන ගල්ලා කොළඹ ඉඳන් කාන්තාව පාරේ රේල් පාරේ ඇවිදවිද ඉන්නකොට පොඩි සුන්දර දසුනක් ඔබතුමාගේ දැක්ම හොඳයි. හැබැයි මේක ෆ්ලයර් එක කරගලක් දුන්නා නම් වටිනා වෙනවා. ගොඩක් ස්තුතියි.